ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහතොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
තවත් සතියක් ගෙවිලා හමාර වෙනවා. මේ ගෙවිලගේ සතියේදී ශ්‍රී ලංකාවේ දේශපාලනයේ උණුසුම් වාතාවරණය පිළිබඳව අපි සුපුරුදු පරිදි සාකච්ඡා කරනවා. සඳුදා දවසේ සතියේ ශ්‍රී ලංකාවේ පුවත් විමසුමෙන් පුරුදු පරිදිම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තාකරණයට සූදානම්ින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදිටියාවල. අයිබෝවන් සුබදාසනක් මනෝජ්.
අයිබෝවන් සුබදාසනක් දිල්රුක්ෂි.
හොඳයි මනෝජ්, අපි දැන් පසුගිය සති කිහිපය තුළම සාකච්ඡා කරමින් එන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකාවේ දේශපාලනය වඩාත් උණුසුම් කරන්නට සමත් වෙලා තියෙන පුංචි ඡන්දය පිළිබඳව. පළාත් පාලන මැතිවරණයේ මේ සතිය වෙනකොට තියෙන උණුසුම්කාරී වාතාවරණය කොහොමද කියලා අපි කතා බහ කරගෙන යමු. මුලින්ම වන් අවධානය යොමු කරන්න කැමති ආණ්ඩු පක්ෂය පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය අලි පොහොට්ටු සන්ධානය පිළිබඳව අපි ගිය සතියේ කතා බහ කළා. මේ පොහොට්ටු අලි සන්ධානගත වීම සම්බන්ධව තියෙන අලුත්ම තත්ත්වය මොකක්ද?
ඔව්, දැන් ගෙවුණු සතිය වෙද්දී එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි වෙනම පළාත් පාලන ඡන්දෙට ඉල්ලනවා වගේ අදහසක් තිබුණා. නමුත් මේ වෙනකොට ඔවුන් පක්ෂ දෙක එකතු වෙලා මැතිවරණයට ඉදිරිපත් වෙන්න සාකච්ඡා කීපයක් පැවැත්තුවා. සමහර සාකච්ඡා දිස්ත්‍රික් සහ පළාත් මට්ටමෙනුත් තිබිලා තිබුණා. අවසානයේ පක්ෂ දෙක එකතු වෙලා ඇතැම් දිස්ත්‍රික් ඉදිරිපත් වෙන්න එකඟතාව පළ කරලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයට පොහොට්ටුවත් අලිය ලකුණින් ඉදිරිපත් වෙන්න සූදානමක් තියෙනවා කියලා තමයි දැනට වාර්තා වෙන්නේ. පළාත් පාලන මේ ඡන්ද විමසීමට අලුත් ලාංඡනයක් යටතේ අලුත් පෙරමුණක් විදිහට තරඟ කරන්න කියලා එක්සත් ජාතික පක්ෂයටත් ඉල්ලීම් කිහිපයක් ලැබිලා තිබුණා. ආණ්ඩුවට උදව් කරන පක්ෂ ස්වාධීන කණ්ඩායම් මේ යෝජනාව ඉදිරිපත් කරලා තිබුණා. ඉස්සරහට තවත් සාකච්ඡාවට කිහිපයක් පවත්වලා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්න නියමිත වෙලා තියෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි එක්ව පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන තමයි දැනට යෝජනාව තියෙන්නේ. ඒ අතර පළාත් පාලන ඡන්ද විමසීමේ වැඩි අවධානයක් තියෙන තැන තමයි කොළඹ මහනගර සභාව. කොළඹ මහනගර සභාව එහෙම නැත්නම් කොළඹ පුරපති වෙන්නේ කවුද කියලා බලද්දි සමග ජන බලවේගය මේ වෙනකොට තීරණය කරලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මුජිබ රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව කොළඹ පුරපති සටනට ඉදිරිපත් කරන්න එවැනි සූදානමක් තියෙනවා. සමග ජන බලවේගයෙන් එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව එක්ව තරඟ කරන්න දැනට තීරණය කරලා තියෙනවා.
අපි ගිය සතියේ මේ වැඩසටහනෙන් කරුණු හෙළිදරව් කිරීමක් කළා. මේ ඉදිරි පළාත් පාලන ඡන්දය මූලික කරගෙන කණ්ඩායම් හතරක් එකතු වෙන්න තීරණය කළා කියලා. නිදහස ජනතා සභාව දලසලහ පෙරම ප්‍රමුඛ කණ්ඩායම, උත්තර ලංකා සභාගය විමල් වීරවංශ ප්‍රමුඛ කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අනුරපීදර්ශන යාපා ප්‍රමුඛ කණ්ඩායම මේ කොටස් හතර එකතු වෙලා නිදහස ජනතා සභාව කියලා පිහිටව ගන්නවා කියලයි අපි පසුගිය සතියේදී සාකච්ඡා කළේ. එතනදී යම් මතභේදකාරී වාතාවරණයක් තිබුණ සලකුණ මොකක්ද කියලා, හෙලිකොප්ටරේද පහනද කියලා. හැබැයි මේ සතිය වෙනකොට සලකුණ ස්ථිර වශයෙන් තීන්දුව වෙලා තියෙනවා. නමුත් තවත් අලුත් මතභේදකාරී වාතාවරණයක් ඇතුළෙන් නිර්මාණය වෙලා තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා මනෝජ්. මේ කොටස් හතරෙන් එක් කොටසක් ගැලවී ආවිද කියලා අලුත්ම තොරතුරු අපි කතා බහ කරමු. මේ නිදහස් ජනතා සන්ධානය පිහිටුවීම සහ ඉන්පස්සේ සිදුවන ක්‍රියාදාමය පිළිබඳව.
ඔව්, ගිය බදාදා මේ කණ්ඩායම් එකට එකතු වෙලා එකඟතාවයකට අත්සන් කරා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දලසලහ පෙරුම හිටපු අමාත්‍යවරයා නායකත්වය දෙන නිදහස් ජනතා සභාව, ඒත් එක්කම විමල් වීරවංශ උදේගම්මන්පිල ඇතුළු කණ්ඩායම නියෝජනය කරන උත්තර ලංකා සභාගය, ඒත් එක්කම අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා නායකත්වය දෙන ජනජය පෙරමුණ, මේ ඔක්කොම එකතු වෙලා ඒකාබද්ධව මේ සන්ධානය ගොඩනැගුවා. පෞගේ කාලේ අනුර ප්‍රියදර්ශන යාපා ඊට පැමතිවරයා වෙනත් සන්ධාන සමග එකතු වෙන සූදානමක් පිළිබඳව කතා කරා. නමුත් දැන් ඔවුන් එක සන්ධානයකට එකතු වෙලා තියෙනවා. අපි කියවගේ නිදහස් ජනතා සන්ධානය හෙලිකොප්ටරේ ලකුණෙන් තමයි ඔවුන් තරග කරන්නේ. මුලින්ම මේ නිදහස ජනතා පෙරමුණ කියන නම තමයි යෝජනා කරලා තිබුණේ. පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මෙතනට එකතු වෙන නිසා ඔවුන් ඉල්ලලා තියෙනවා මේ පෙරමුණ කියන එක ඉවත් කරලා සන්ධානගත වෙන නිසා සන්ධානයක් ලෙස ඉදිරිපත් වෙන්නේ. ඒ අනුව තමයි නිදහස් ජනතා සන්ධානය කියන නම යෝජනා වෙලා තියෙන්නේ. ඉතින් සියලු දිස්ත්‍රික්ක වලට ඉදිරිපත් වෙන්න ඔවුන් මේ ලාංඡන යටතේ හෙලිකොප්ටර් ලාංඡන යටතේ සූදානමක් තිබුණා. ඔය අතර අපි කිව්වා පාර්ටි චම්පික රණවක හිටපු ඇමතිවරයාගේ 43 ශතාංකයක් මීට එකතු වෙයි කියලා. නමුත් මේ අත්සංකරන මොහොත වෙනකොට ඔවුන් එසේ එකතු නොවන්න තීරණය කරලා තිබුණා. මේ කිවිසුමට ඔවුන් අත්සංකරේ නැහැ. දනබර කිව්වා වගේ පාර්ශවයක් කියලා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. දැන් මේ වෙනකොට වෙනස් තීරණයකට එමින් ඉන්නවා. ඒ තමයි ඇතැම් දිස්ත්‍රික්ක වලට ඔවුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය අත ලකුණ යටතේ තරඟ කරන්න නියමිත වෙලා තියෙනවා. එතකොට දැනටමත් විශේෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය, උතුරු නැගෙනහිර පළාතේ දෙමළ සහ මුස්ලිම් ජනතාව නියෝජනය කරන ප්‍රදේශවලට අත ලකුණෙන් තරඟ කරන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම ගම්පහ දිස්ත්‍රික්කයට ඔවුන් වෙනව තරඟ කරන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ කාරණා අද දවසේ විධායක සභාව රැස්වීමෙන් පස්සේ අවසාන වශයෙන් තීරණය කරයි කියලා කියනවා. ඊයේ පක්ෂ මහලේ කම්බරයා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මාධ්‍යට මේ අදහස් පළ කළා. ඒ අතරේ සමහර විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මේ සන්ධානයෙන් ගැලවෙයිද කියන කසුකුසුවකුත් ඒ අතරේ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් කොමුණත් අද දවසේ අපිට හරියටම දැනගන්න පුළුවන් ඔවුන් දිස්ත්‍රික්ක කීපයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරඟ කරනවාද, සන්ධානයෙන් ඉවත් වෙයිද, නැත්නම් හෙලිකොප්ටරයෙන් සන්ධානය යටතේම තරඟ කරයිද කියන කාරණේ අද නිවැරදිවම දැනගන්න පුළුවන්කම තියෙනවා.
එතකොට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා ෆයිසල් මුස්තාපා මහතාගේ හදිසියේ ඉල්ලා අස්වීමට ගත්ත තීරණයේ පසුපස මොන වගේ කාරණාද තියෙන්නේ මනෝජ්?
ඔව්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ජනාධිපති නිරීක්ෂක ෆයිසල් මුස්තාපා ඊයේ දවසේ ඔහු දරන තනතුරු වලින් ඔහුගේ දුරයෙන් ඉවත් වෙන්න ඔහු තීරණය කරලා තිනවා. මෛත්‍රීපාල සිරිසේන පක්ෂේ නායකවරයාට ඒ සම්බන්ධයෙන් ලිඛිතව සඳහන් කරලා තියෙනවා. ඔහුගේ ලියුමෙම තියෙනවා වගේම මෑත කාලයේදී අප පක්ෂයේ නායකත්වය විසින් පක්ෂයේ ප්‍රගමණයට හේතු වන දේශපාලන තීන්දුව අත්‍යවශ්‍ය අවස්ථාවලදී නොගැනීම, පක්ෂයේ මධ්‍යමකාරක සභාව විසින් ගනු ලබන තීන්දුව අත්නොමතක ලෙස අනතුරුව වෙනස් කිරීම, ඒත් එක්කම ස්ථිරසාර සහ ස්ථාවර ප්‍රතිපත්ති මත පිහිටලා පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාකාරීව ක්‍රියාවේ නොයෙදීම, මේ වගේ කාරණා නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මේ දරණ තනතුරු වලින් ඔහු ඉවත් වෙනවා. තනතුරු කියලා කියන්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා, කොළඹ දිස්ත්‍රික් නායකයා. ඉතින් මේ සියලු තනතුරු වලින් ඔහු ඉවත් වෙන බව ඊයේ ලිඛිතව හිටපු ජනාධිපතිවරයාට මෛත්‍රීපාල සිරිසේන පක්ෂ නායකවරයාට ලිඛිතව දන්වලා පක්ෂයෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා.
අපිට පළවෙනි වතාවටයි මේ සෙසු පක්ෂ විශේෂයෙන්ම අනිකුත් ජාති නියෝජනය කරන පක්ෂ පිළිබඳව කතා බහ කරද්දී දෙමළ ජාතික සන්ධානය දෙකඩ වීම සහ ඔවුන් කොටස් දෙකක් විදිහට මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව වන ආරංචිය ලැබෙන්නේ. මේකත් මේ ශ්‍රී ලංකේය දේශපාලනයේ විශේෂිත අවස්ථාවක්. මේ තත්ත්වයේ පිළිබඳව සහ මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීම පිළිබඳව සහ මේ කොටස් දෙකකට කැඩෙනවා නම් කොහොමද මේ දෙමළ ජාතික සන්ධානයේ කොටස් දෙකකට කැඩෙන්නේ, මොන ආකාරයෙන්ද කියන කාරණා සම්බන්ධවත් මේ වෙනකොට වාර්තා වන අලුත්ම තොරතුරු මොනවද මනෝජ්?
ඔව්, වෙනදා දෙමළ ජාතික සන්ධානය කියන පොදු ලකුණෙන් ඔවුන් තරඟ කරනවා අපි දැක්කා පහුගිය මැතිවරණ කිහිපයකටම. නමුත් මේ වෙනකොට ඉලංගේ තමිල් අරුසු පක්ෂය වෙනම තරඟ කරන්න තීරණය කරලා තියෙන නිසා ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය, EPRLS සංවිධානය, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂය, මේ පක්ෂ කිහිපය වෙනම තරඟ කරන්න තීරණය කරලා තියෙනවා. කුකුලා පහන ලකුණෙන් තමයි ඔවුන් තරඟ කරන්නේ. එතකොට ආර් සම්බන්ධන්, සුමන්තිරන්, මාවේ සේනාධිරාජා, ශානකයන් රාසමාණිකම්, CV විග්නේශ්වරන් කියන ප්‍රධාන උතුරු සහ නැගෙනහිර දේශපාලන නායකයන්ගෙන් පොරව තමයි අර ඉහත කියපු ටෙලෝ ප්ලොට් TPRLS ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂය වෙනම තරඟ කරන්න තීරණය කරලා තියෙන්නේ. එතකොට ඉලංගේ තමිල් අරුසු පක්ෂය මෙවර තනිව පුංචි ඡන්දය සඳහා පළාත් පාලන මැතිවරණය සඳහා උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලින් තරඟ කරන්නයි නියමිත වෙලා තියෙන්නේ.
එතකොට දැන් මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපය කොහොමද? අපි දැක්ක මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපයට යම් බාධා එල්ලවන අයුරින් පරිපාලන ශාස්ත්‍රයේ ලේකම්වරුන් යම් ලිපි පවා නිකුත් කළා තියෙනවා. මේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්න කාරණාවක් බවට පත් වෙලා තිබුණා. මම කැමති වැඩිදුර තොරතුරු දැනගන්න.
ඔව්, ආණ්ඩුව පැත්තෙන් වාර්තා වුණේ මේ ඇතැම් දිස්ත්‍රික්ක සඳහා අපමුදල් බහර ගැනීම නතර කරන්න දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරුන්ට කැබිනට් මණ්ඩලය කරපු තීන්දුවකට අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අලුතින් පත්වෙච්ච ලේකම්වරයා නීල් බණ්ඩාර හපුහින්න ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක් යොමු කිරීම. මේ ලිපි යොමු කරාට පස්සේ විපක්ෂයෙන් දැඩි චෝදනා එල්ල වුණා. විශේෂයෙන්ම විපක්ෂ නායකවරයා මාධ්‍යයටත් සඳහන් කළා අපමුදල් බාර ගන්න කියලා මැතිවරණ කොමිසම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරුන්ට සාමාන්‍යයෙන් බලය පවරද්දී ඒක කොහොමද අමාත්‍ය මණ්ඩල තීරණයකින් අමාත්‍යංශ ලේකම්වරයා එපා කියන්නේ කියන කාරණය. එහෙම ලිපියක් යවන්න රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට බලයක් නැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරලා තිබුණා. හැබැයි ඉතා ඉක්මනින් මේ ලිපිය හකුල ගන්න තීරණය කරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා. මේ ලිපිය ආයමත් කැඳෙව්වා. ඒ ගැන බැතිවරණ කොමිසමට ප්‍රශ්නයක් වෙලා තිබුණා. මේ ලිපිය ගැන කරුණු විමසලා තිබුණා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාගෙන්. ඊට පස්සේ ලේකම්වරයා කියලා තිබුණා මේ ලිපිය සුදුසු නෑ කියලා තමන්ට වැටහිලා ගිය නිසා පැයක් වගේ කාලයක් ඇතුළත ඒ ලිපිය ආපහු කැඳවන්න තමන් ක්‍රියා කරා කියලා මැතිවරණ කොමිෂන් සභාවේ මේ ක්‍රියාවලියට මැදිහත් වීම නිසා යම් ගැටලුවක් වතුරා නම් ඒ පිළිබඳව ඔහු තමන්ගේ කනගාටුව පළ කරලා තිබුණා. එවැනි ක්‍රියා ආයමත් සිදු නොවීමට වග බලා ගන්නවා කියලා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂමට සඳහන් කරලා තිබුණා.
ඒත්තකම මේ පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන්න කියලා නියෝගයක් නිකුත් කරන්න කියලා ඉල්ලලා හිටියා පෙත්සමක් මාර්ගයෙන් විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන WMR විජේසුන්දර කියන පුද්ගලයා. දැන් අපි මේ පිළිබඳව පසුගිය සතියේදීත් සාකච්ඡා කළා. හැබැයි මේ සතිය වෙනකොට මේ පෙත්සමටත් විරෝධතාව දක්වමින් තවත් අතුරු පෙත්සම් කිහිපයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පෙත්සම් ඉදිරිපත් කළ තියෙන කවුද සහ ඒ සඳහා මේ නඩු කැඳවන්න දින නියම් වෙලාද කියලත් කරුණු මම ඔබෙන් දැනගන්න කැමති.
ඔව්, දැන් අපි දැක්කා පහුගිය සිකුරාදා 12 වෙනිදා මේ පෙත්සම කැඳෙව්වා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමාජිකයින් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයා තමයි පෙනී හිටියේ. කොමුණක් පෙත්සම්කාර පාර්ශවයෙන් පෙනී හිටපු නීතිඥවරයා කිව්වේ මේ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව සංශෝධිත පෙත්සම ඉදිරිපත් කරන්න ඔවුන්ට අවසර ඕන කියලා. ඒ අනුව සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කරන්න පෙත්සම්කරුට අවසර ලබා දුන්නා ශ්‍රේෂ්ඨාධිකරණ. ඒ අනුව මේ නඩුව ලබන 18 වෙනිදා, ඒ කියන්නේ අනිද්දා දවසේ කැඳවන්න නියම කළා. මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී හිටපු සාලිය පීරිස් ජනාධිපති නීතිඥවරයා කිව්වේ මේ නඩුවට නීතිපතිවරයා පෙනී සිටීමක් නොකරනවා කියලා තියෙනවා. ඒ අනුව මැතිවරණ කොමිසම වෙනුවෙන් තමන්ට පෙනී ඉන්න කියලා කොමිසමේ සභාපතිවරයාතුළු සමාජිකයින් උපදෙස් දීලා තියෙනවා කියලා ඔහු කිව්වා. මේ පෙත්සම කැඳවපු අවස්ථාවේදී මේක ප්‍රතික්ෂේප කරන්න කියලා අතරමැදි පෙත්සම ඉදිරිපත් කළා නීතිඥ සුනිල් වටගල, ඉරංග ගුණසේකර, පැපරල් සංවිධානය මේ වගේ පාර්ශව අතුරු පෙත්සම ඉදිරිපත් කළා. ඉතින් කොමුණත් පෙත්සමෙන් කියලා තිබුණේ මේ වෙලාවේ රටේ ලොකු ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන නිසා මේ අවස්ථාවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සුදුසු නෑ කියලා. ඒ හින්දා මැතිවරණයේ පැවැත්වීම අත්හිටවල නියෝගයක් නිකුත් කරන්න කියලා තමයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලලා තිබුණේ. අනිද්දා දවසේ මේ පෙත්සම කැඳවන්න නියමිතයි. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේ සම්බන්ධයෙන් නිකුත් කරන නියෝගය මොකක්ද කියලා. මේක මත පදනම් වෙලා විපක්ෂයක් කිව්වේ ආණ්ඩුව ඡන්දේ කල් දාන සූදානමක තමයි මේ හරහා ඉන්නේ කියලා. එතකොට තීන්දුව අනිද්දා ප්‍රකාශයට පත් වෙයි. එතකොට අපි බලමු ඊට අදාළ තත්ත්වය කොහොමද කියලා.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග.
සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන් මීළඟට ශ්‍රී ලංකාවේ ජනප්‍රජා විතරක් නෙමේ ජාත්‍යන්තරවත් විශාල වශයෙන් අවධානයට ලක්වුණු පාස්කු ප්‍රහාරයට අදාළව වන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් වුණා. පුද්ගලයන්ට චෝදනා එල්ල වුණා, දඩමුදල් ගෙවන්නත් නියම වුණා. සමස්ත විස්තරය සැකවින් ඔබෙන් දැනගන්න කැමති මනෝජ්.
ඔරිලොක්ෂී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් කෝටි 10ක වන්දියක්, හිටපු පොලිස් ප්‍රතිපූජි ජයසුන්දර මහත්මයාට කෝටි 5ක වන්දියක්, රාජ්‍ය බුද්ධිංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහත්මයාට කෝටි 7 හමාරක වන්දියක්, එතකොට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට රුපියල් කෝටි 5ක වන්දියක් සහ ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහත්මයාට රුපියල් 1 කෝටි වන්දියක් ගෙවන්න කියලා නියෝග කරා. මේ ඔක්කොම සල්ලි තමන්ගේ පෞද්ගලික මුදලින් ගෙවන්න කියලා තමයි නියෝග කරේ. මීට අමතරව රුපියල් 110ක වන්දියක් පෙත්සම්කරුවන්ට ගෙවන්න කියලා රජයටත් නියෝග කරා. එතකොට ඔක්කොම වග උත්තරකරුවන් ගෙවන්න ඕන වන්දි මුදල රුපියල් 1 කෝටි 31ක් විදිහට සඳහන් වුණේ. විශේෂයෙන්ම මේ නඩුවෙන් පස්සේ කාදිරන් හිමිපාණන් සහ මේ අගතියට පත්වුණු පාර්ශ්වය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් තීන්දුවක් මේ නඩු තීන්දුව කියලා. විවිධ බලතල සහ වරප්‍රසාදවලට මුවා වෙලා වැරදි කරන වගකීම් පැහැර හරින නිලධාරීන්ට තවදුරටත් එහෙම ඉන්න බෑ කියන එක මතු කරපු නඩු තීන්දුවක් හැටියට ඔවුන් ඉතාමත් විශේෂිත තීන්දුවක් හැටියට මේ තීන්දුව සඳහන් කරලා තිබුණා. දැන් ඊයේ මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු කිව්වේ තමන් අධිකරණයේ තීරණයට හිස නමලා ආචාර කරනවා. නමුත් තමන් පත් කරපු නිලධාරීන්ගේ අතින් වගකීම් පැහැරහැරුණු නිසා ජනාධිපතිවරයා හැටියට තමන්ටත් වන්දි ගෙවන්න සිද්ධ වුණා. නමුත් මේ කෝටි 10 ගෙවන්න කිසිසේත්ම වත්කමක් තියෙන මිනිහෙක් නෙමෙයි, වත්කමක් තියෙන පුද්ගලයෙක් නෙමෙයි තමන්. ඒ හින්දා ඔහුට හිතවත් පාර්ශ්ව සහ ඔහු මේ මුදල එකතු කරලා යාළු මිත්‍රාදීන්ගෙන් එකතු කරලා ගෙවන්න දැනට තීරණය කරලා තියෙනවා කියලා ඔහු සඳහන් කරලා තිබුණා. මේ වගකීම පැහැරහැරියොත් මුදල් ගෙව්වේ නැත්නම් ඔවුන්ගේ දේපල අත්පත් කර ගැනීමක් හෝ ඊට නීතිය ක්‍රියාත්මක කිරීමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා දැනට වාර්තා වෙනවා.
ඒ අතරතුරේදී අපිට වාර්තා වෙනවා දැනට ආරක්ෂක ලේකම්වරයා විදිහට කටයුතු කරන කමල් ගුණරත්න මහතාව එම තනතුරෙන් ඉවත් කරලීමේ යම් සූදානමක් තියෙනවායි කියලා. අපි දන්නවා ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ආරක්ෂක ලේකම්වරයා. නමුත් අලුත් ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ යටතේත් ආරක්ෂක ලේකම් විදිහට ඔහුම නැවතත් පත් කරනු ලැබුවා. දැන් එහෙම තියෙද්දී ඇයි මේ ඉවත් කරලීමේ සූදානමක්? මොකක්ද මේ පසුපස තියෙන සිදුවීම් සමුදාය?
ඔව්, දැන් ආරක්ෂක ලේකම්වරයා විදිහට මහේෂ් සේනානායක හිටපු යුද හමුදාපතිවරයාව පත් කරන්න කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ උපදේශකවරයෙක් විදිහට කටයුතු කරන රුවන් විජේවර්ධන මැතිතුමා මේ යෝජනාව කරලා තියෙනවා කියලා ජනාධිපතිවරයාට කරලා තියෙනවා කියලා වාර්තා වුණා. ඔහු විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ 22 යුද හමුදාපතිවරයා විදිහට කටයුතු කරේ. ඔහු දැනට ටිමෝරේ සේවය කරනවා. වර්තමානයේ ආරක්ෂක ලේකම් දුරය දරන කමල් ගුණරත්න මහත්මයා ඒ තනතුරට පත් කරේ ඔබත් වගේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයාට පත් වුණාට පස්සේ. කොමනත් මේ දෙන්නම ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන අය. ඉතින් දැන් රුවන් විජේවර්ධන ජනාධිපති උපදේශකවරයාගේ ඉල්ලීමට අනුව මහේෂණනායක හිටපු යුද හමුදාපතිවරයාව ආරක්ෂක ලේකම්වරයා විදිහට පත් කරાવી කියන අදහසක් තියෙනවා. ඔහුත් ඉල්ලීමක් කරලා තියෙනවා මහේෂණනායක හිටපු යුද හමුදාපතිවරයා කැප්ටන් වෙනස් කරාට මදි, අනිත් කණ්ඩායමක් වෙනස් කරන්න ඕන කියලා. එතකොට මේ කණ්ඩායමක් වෙනස් කරලා ඉදිරියේදී මහේෂණනායක හිටපු යුද හමුදාපතිවරයා රටේ ආරක්ෂක ලේකම්වරයා විදිහට පත් කරයිද කියලා අපිට බලන්න පුළුවන්කම තියෙනවා මේ ඉල්ලීමට අනුව.
ඔව්, මේ ජනාධිපති උපදේශක මන්ත්‍රී රුවන් විජේවර්ධන මේ යෝජනාව කරන්න හේතුපාදක වෙලා තියෙන මොන වගේ කාරණාද?
දැන් හිටපු නිලධාරීන් විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්න කාලේ හිටපු නිලධාරීන් මාරු කිරීමක් සිද්ධ කරේ නෑ. එතකොට මේ තනතුරු ඇතැම් අමාත්‍යාංශවල ලේකම්වරුන් මාරු කරලා තියෙනවා. එතකොට අලුත් ආණ්ඩුකාරවරුන් පත් කරන්න යනවා. ඒ යටතේ තමයි මේ තීරණයක් අරන් තින්නේ. අපි සාකච්ඡා කරා වගේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ 5 දෙනෙක් ආණ්ඩුකාරවරුන් විදිහට කටයුතු කරන්න. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ආණ්ඩුකාරවරයා කියන්නේ. එතකොට ජනාධිපතිවරයාගේ කණ්ඩායමෙන් 5 දෙනෙක් පත් කරන්න තීරණය කරලා තියෙනවා. රටේ ආරක්ෂක ලේකම්වරයා කියලා කියන්නේ ඒ සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක තනතුරක් සහ මේ යම් චෝදනා එල්ල වුණා, ඇඟිල්ල දිගු වුණා ආරක්ෂකාංශවලට මේ අරගලයේ වෙලාවේ නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරේ නැහැ, නිසි ලෙස මැදිහත් උනේ නැහැ කියලා මේ සියල්ල මත පදනම් වෙලා මේ වෙනස් කිරීම සිද්ධ කරන්න දැනට යෝජනා කළා වෙන්න පුළුවන්.
ඒ අතරතුරේදී ශ්‍රී ලංකාවේ යුද හමුදා වේ ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු කරලීමේ යම් සූදානමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මේ තීරණය ගැනීමට හේතු පාදක වෙලා තියෙන කරුණු මොනවාද?
ඔව්, දැන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කිව්වා 2024 වෙද්දී ලංකාවේ යුද හමුදාව 135,000කට අඩු කරන්න සූදානමක් තියෙනවා කියලා. යුද හමුදාව අනුමත සංඛ්‍යාව 2,783ක්. නමුත් 2030 අවුරුද්ද වන විට මේ ප්‍රමාණය 100,000ක් විතර ප්‍රමාණයකට ගන්න සූදානමක් තියෙනවා කියලා සඳහන් කළා. ඔහු කියන්නේ මේක කරුණු විශ්ලේෂණය කරලා ගත්ත තීන්දුවක්. අනවශ්‍ය විදියට විශ්‍රාම ගන්නෙ නැහැ, සේවයෙන් ඉවත් කරන්නේ නැහැ. එතකොට ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 400ක් වෙන් කරලා තියෙනවා. ජාතික ආරක්ෂා ප්‍රමුඛ කාර්ය විදිහට සලකලා කටයුතු කරනවා. නමුත් මේක ත්‍රිවිධ හමුදාව එකතු වෙලා විශ්ලේෂණය කරලා ගත්ත තීන්දුවක්. පුද්ගලයන්ට වඩා තාක්ෂණයේ පැත්තෙන් හමුදාව සවිමත් කරන්න කටයුතු කරනවා කියලා ඔහුගේ පැත්තෙන් සඳහන් කරලා තිබුණා. හැබැයි මීට කලින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මත වුණු කාරණයක් තමයි මේ තරම් විශාල පිරිසක් ජනතා මුදලින් නඩත්තු කරන්න බෑ, විශේෂයෙන්ම ජනතාවට ආහාර මිලට ගන්න වත්කමක් නැති අවස්ථාවක හමුදාවේ ආහාර වෙනුවෙන් වියදම රුපියල් කෝටි 10ක් දරනවා වගේ යෝජනා මේ හමුදාවේ ප්‍රමාණය සංඛ්‍යාත්මකව සීමා කරන්න කියලා ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී කරුණු මත උනා. ඉතින් මේ වලේ ආර්ථික දුෂ්කරතාවයකත් ඉන්නවා. යුද්ධයට විශාල හමුදා සෙබළුන් පිරිසක් බඳව ගත්තා. නමුත් දැන් යුද්ධයක් ක්‍රියාත්මක වෙන මොහොතක් නෙවෙයි. මේ කාරණාත් පදනම් වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. හැබැයි ආරක්ෂක රාජ්‍ය මාත්‍යවරයා කිව්වේ කාරණේ නෙමෙයි. තාක්ෂණික වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණින් තමයි සංඛ්‍යාව අඩු කරන්න කියලා. හැබැයි ඊට පෙර අර වගේ අදහසුත් මතුවලා තිබුණා අපි දැක්කා. ඒ අනුව 2030 වෙද්දි ලංකාවේ යුද හමුදාව ලක්ෂයක සමාජිකයන් ප්‍රමාණයකට ගෙන එන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා තමයි ආරක්ෂක රාජ්‍ය මැතිවරයා කිව්වේ.
අතරතුරේදී තවත් තොරතුරක් වාර්තා වෙනවා. අරගලය පැවති සමයේදී ඔබ දන්නවා ජනාධිපති මන්දිරයට ජනතාව කඩා වැදුනා. එතනදී යම් මුදල් ප්‍රමාණයක් හමු වෙලා තිබුණා, කෝටි දෙකක වගේ ප්‍රමාණයක්. මේ ජනාධිපති මන්දිරයේදී හමු වුණු මේ කෝටි දෙක සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන්න යනවා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒක කොහොමද සිද්ධ වෙන්න යන්නේ?
ඔව්, මේ අරගලයේ තිබුණු අවස්ථාවේ ජනාධිපති මන්දිරයට ගිය අරගල කරුවන් හොයාගත්තු රුපියල් කෝටි දෙකකට කිට්ටු මුදල ගැන ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්න කියලා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිරිනගමගේ මහත්මයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පහුගිය 13 වෙනිදා නියෝග කළා. ඉතින් මේ ජනාධිපති මන්දිරයට අයිතු ලෙස පුද්ගලයන් ඇතුළු වීමට අදාළ නඩුව අධිකරණයට කැඳවපු අවස්ථාවේ තමයි මේ නියෝගය කළේ. විශේෂයෙන්ම මේ සල්ලි, ඒ කියන්නේ මේ මුදල අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැතුව අමාත්‍යවරයෙකුට බාර දෙන්න කියලා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයා තමන්ට බලපෑම් කරා කියන කාරණයක් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහත්මයා අධිකරණයට දැනුම් දීලා තිබුණා. මේ සම්බන්ධයෙන් උත් අවධානය ආයමත් යොමු වෙලා තිබුණා. ඇයි ඒක එහෙම අමාත්‍යවරයෙකුට දෙන්න කියලා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් බලපෑම් කරේ කියන කාරණය ඒ සම්බන්ධයෙන් උත් ඒ අනුව කටයුතු කරන්න නියමිතයි. මේ ප්‍රධාන කාරණේ තමයි ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරයාගෙන් උත් කට උත්තරයක් ගන්න කියලා මේ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කිරීම.
බොහොම ස්තුතියි මනෝජ්. මේ ගෙවිලකේ සතියේ ශ්‍රී ලංකාවේ විශේෂිත දේශපාලනික කාරණා ඇතුළු අනිකුත් කාරණා ගොනු කරන්න මෙවරත් සතියේ ශ්‍රී ලංකීය පුවත් විමසුම සමගින් සම්බන්ධ වීම පිළිබඳව අපි එහෙමනම් යලිත් ලබන සතියේ සඳදා මේ විශේෂාංගයේදී හමු වෙමු. අයබෝවන්.
අයබෝවන්, බොහොම ස්තුතියි දිරික්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.